Honorable Kings Nelson, you have 6 minutes.
Garu Mulasana Sabhapathumani Visheshamma Ada me rate athiwela thiyena tatte sambandhawa ada me sabhava kalthamana welawa gena apu yojanawata adahas idipath karanna labima gana satutu wenawa. Dan visheshamma me rate athiwela thiyena tatte gana api digin digatama me parliamentuwe katha karala thiyenawa. මං හිතන්නේ තාමත් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි වෙලා තියෙනවා අපි කාටවත් විශේෂයෙන්ම මේක හරියට අර අලි මිනිස් ගැටුම වගේ තමයි එක පැත්තකින් අලි මරණ එක නවත්තන්නත් බැරි වෙලා තියෙනවා මේ පැත්තෙන් මිනිස් ඝාතන වෙන එකක් නවත්තන්න බැරි වෙනවා ඒ වගේම තමයි අද රටේ ජීවත් වෙලා ඉන්න බැරිකම කියන්න කොළඹට ආවම අපිට කරපු දේ පහුගිය කාලේ දැක්කා විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න මං හිතන්නේ කොච්චර නම් අපි කොලකොඩේ උස්සන් ඉන්නේ නැද්ද කොච්චර නම් අපුඩි ගහන්නේ නැද්ද කොච්චර නම් ජය වේවා කියන්නේ නැද්ද ඉතින් එතුමාටත් අමතක වුණා අනේ අපිටත් එදා කඳුළු ගෑස් ගහලා වතුර ගහලා අපිවත් එලවල දැම්ම අපි එදා කොළඹට එකතු වුණේ විශේෂම මේ රටේ ජීවත් වෙන ජනතාවට තියෙන අපහසුතාවය ගැන කියන්න නැතුව මේ අපි අරලියගහ මන්දිරයේ වට කරන්නවත් මන්දිරයක් වට කරන්නවත් ජනාධිපති කාර්යාලය වට කරන්නවත් නෙවෙයි රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි දැන් විශේෂම ගත්තොත් පාසල් යන දරුවන් මේ රටේ ඉන්නවා 40 ලක්ෂයකට ආසන්න කිට්ටුව දරුවෝ ඉන්නවා මේ දරුවන්ගෙන් 137,000කට වැඩි ප්‍රමාණයක් අද පාසල් යන්නේ නැහැ දෙමෝපියන්ට දරුවන්ට ආහාර වේලක් සපය ගන්න බැරි වෙලා තියෙනවා එතකොට දරුවෝ එක පැත්තකින් අසරණ භාවයට පත් වෙලා තියෙනවා දැන් විශේෂයෙන්ම මට කතා කරපු පෙර කතා කරපු මන්ත්‍රීවරු කිව්වා පාසල් උපකරණ දැන් මේ මාසේ පළවෙනි පන්තියට ඇතුල් වෙන දරුවට අවම වශයෙන් දෙමෝපියන්ට සිදෙන එක දරුවෙක් ඉන්නව නම් ඒක ගෙදර රුපියල් 18,000ක් වියදම් කරන්න මේ රුපියල් 18,000 තමන්ගේ ජීවන වියදම එකතුනා කියන්නේ අර දරුවා පවණක් කරලා පළවෙනි පන්තිර අතුරු කරන්න දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා එක ඇඳුම් කට්ටලයයි සපත්තුවයි බෑග් එකයි පොත් ටිකයි මේ ටිකට විතරක් රුපියල් 18,000ක් යනවා ඉතින් අපි ආණ්ඩුවට කිව්වේ අපි අධ්‍යාපන ඇමතිතුමාට කිව්වේ ජනාධිපතිතුමාට ඔබතුමා අධ්‍යාපන ඇමතිවරයා විදියට මේ රටේ විශිෂ්ට සේවාවක් කරපු රාජනායකයෙක් ඔබතුමා දන්නවා මේ මේකේ තියෙන බරපතලකම ඔබතුමා නොදන්නව නෙවෙයි දන්නවා අපි කිව්වා මේ 118 වැට් බද්ද එකතු කරනකොට පාසල් උපකරණ වලට අපේ විපක්ෂ නායකතුමා පුන පුනාම කිව්වා වැට් බදු ගහන්න මේක ගැටලුවක් නෑ හැබැයි මේ පාසල් උපකරණ වලට ගහලා තියෙන වැට් බද්ද වහම අයින් කරන්න කිව්වා ඉතින් ඒ නිසා මේවා ක්‍රියාත්මක වෙන්නේ නෑ අපි මොනතරම් මෙතන කෑ ගහලා කිව්වත් අපි එළියට කියලා බැලුවම සාමාන්‍ය පෞලක ජීවත් වෙන කෙනෙක් කොහොමද ජීවත් වෙන්නේ කියන එක මහා හරිම දුකයි මේවා කතා කරන්න දැන් විශේෂයෙන් මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මගේ මහජන දිනේ දවසේ දැන් මේ රස්සා ඉල්ලගෙනවත් නැතුව ස්ථාන මාරුවක් ඉල්ලගෙනවත් නෙමෙයි එන්නේ පමණක් අවස්ථාවේදී මගේ කාර්යාලයට එන අය එන්නේ කීයක් හරි දෙන්න මන්ත්‍රීතුමා කෑම ටිකක් කන්න කියලා දරුවට පොත් ටික අරන් දෙන්න කියලා මං හිතන්නේ ඔබතුමාලටත් එහෙම වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා මේක අපිට විතරක් නෙමෙයි ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කොච්චර මෙතන කෑ ගහලා කිව්වත් මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ රටේ දුක් වෙඳින පිරිසක් ඉන්නවා දුක් වෙඳින විශාල පිරිසක් ඉන්නවා මේකට අපි මොනවාරි සහන වැඩපිළිවෙළක් දියත් කරනවා දැන් අලුතෙන් සමෘද්ධි අයින් කරලා වෙන වැඩසටහනක් ආවා දැන් මේ ඒ වැඩසටහන සාර්ථකද දැන් එතන බැලුවම අභියාචනාම ලක්ෂ 10ක් ඉදිරිපත් වෙලා තියෙනවා එතකොට මේ අභියාචනාව ලක්ෂ 10ක් ඉදිරිපත් වෙන්න මේක ඇතුළේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඉතින් අපි කියන්නේ මෙතන 20 වෙනි වගන්තිය වහම 21 වෙනි වගන්තිය මේකෙන් අයින් කරලා දාන්න එතකොට රාජ්‍ය නිලධාරියෝ මේකට මැදිහත් වෙලා හරි විදිහට තොරතුරු එකතු කරලා දීලා මේ තොරතුරු ලබා දෙවි ඉතින් ඒ නිසා ගම්වල ඉන්නවා සමෘද්ධි නියාමකවරු ඉන්නවා මෙය එකතු කරගන්න රාම නිලධාරි මහතුරු එකතු කරගන්න මේ වැඩසටහන එතකොට මේ වැඩසටහන සාර්ථක කරගන්න පුළුවන් ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම ඒ සම්බන්ධව කියන වගේම අද බලන්න වීමිල දැන් නාඩු කිලෝ එකක් 95යි එතකොට හාල් කිලෝ එකක් කීයද 220යි එතකොට සම්බා කිලෝ එකක්
honorable member you have 2 minutes
103යි එතකොට හාල් කීයද 260යි එතකොට දැන් නාඩු වී කිලෝ එකක් 95ට නම් 220ට හාල් කනවා බත් කන මිනිස්සයා 220ක් ගෙවනවා හාල් කිලෝ එකක් ගන්න මේ 125 කොහෙටද යන්නේ එක පැත්තකින් ගොවියා අන්ත අසරණ භාවයට පත් වෙලා තිනවා මේ රටේ මහ පොළොවත් එක්ක හැපෙන ගොවියා එතන අසරණ වෙලා තිනවා මේ රටේ බත් කන පාරිභෝගිකයා එක පැත්තකින් අසරණ වෙලා තිනවා මෙතන කිසි කෙනෙකුට සාධාරණයක් වෙන්නේ නැහැ දැන් මට කතා කරපු ඉස්සෙල්ලා කතා කරු මැති එමුතුරු කිව්වා අපි පොහොර සානාධාරයේ දීලා තිනවා අපි මේ රටේ ගොවියා බලා ගන්නවා දැන් මම කියන්න කැමතියි මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර සානාධාරය ලබා දුන්නේ 175කට කුරුණෑගල දිස්ත්‍රික්කයේ 65%කට. දැන් මේ වෙනකොට අස්වැන්න නෙලන කාලය ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පොහොර ලබා දෙන්නේ සහනාධාරක කවදද මේක ලබා දෙන්නේ? ඉතින් මේක ලබා දීලා කිව්වට 100%ක් ලබා දීලා නැහැ. එතකොට දැන් මේ අස්වැන්න නෙලන කාලේ රජය මේ වෙනකන්වත් රජය අපි මෙන්න මේ මිලට හාල් ගන්නවා කියලා කියලා තියෙනවද? නෑ. එතකොට මොකද්ද වෙන්නේ? මේ අහිංසක ගොවි ජනතාවගේ වීටික මේ රටේ වීමෝල් මුදලාල්ලා ටික එකතු වෙලා ඒගොල්ලන්ට කැමැති ගානට මේ වීටික ගන්නවා. ඒ නිසා මම දැන්වත් මම යෝජනා කරනවා මූලාසනයේ ගරු සභාපතිතුමනි, මේ රජයේ මැදිහත් වෙලා අඩුම ගානේ රුපියල් 125ටවත් 130ටවත් අපි රජයේ විසින් වී ගන්නවා කියලා කිව්වොත් එයාට තරංකාර තත්වයක් ඇති වෙලා ගොවියගේ වී වලට සාධාරණයක් ඉස්ස වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද අපි ගත්තම අවසන් කරනවා මූලාසන සභාපතිතුමනි අවසාන වශයෙන්. දැන් අපි දන්නවා, දැන් මට පෙර කතා කරපු හැමෝම කිව්වා ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් මේ හැමෝම කිව්ව දෙයක් තමයි මහා බැංකුවේ සේවය කරන නිලධාරීන්ගේ පඩි ටික වැඩි වුණා. අපි දන්නවා දැන් EPF සාමාන්‍ය රජයේ සේවකයන්ගේ 100%ට 9%ට අඩු වෙනකොට 127%කින් ඒගොල්ලන්ගේ EPF එක තියාගෙන හිටියා. පඩි ටික වැඩි වුණා. දැන් පමණක් වෙලා හිටිනවා දැන් අපේ කාර්ය මණ්ඩලයේ මේ 225ටම ඉන්නවා කාර්ය මණ්ඩලයක්. දැන් අපේ රියදුරු කෙනෙක් ගත්තොත් ඒගොල්ලන්ගේ මාසික දීමනාව කීයද? රුපියල් 38,000යි. අපි යෝජනාව කරා අපේ ගෘහ කාර්යක සභාවේ අපේ කැටගොඩ මන්ත්‍රීතුමත් ඒ ගෘහ කාර්යක සභාවේ ඉන්නවා. අපි යෝජනා කරා අපේ රියදුරු කෙනෙකුට අවම වශයෙන් රුපියල් 45,000ක්වත් දෙන්න කියලා. අද රියදුරු කෙනෙක් දැන් අපේ රියදුරු කෙනෙක් ගත්තොත් වෙලාවක් නැහැ. ඒගොල්ලන්ට පෙන්ෂන් එකක් නැහැ. OT නැහැ, බටා නැහැ. මන්ත්‍රීවරයා අවසන් කරනවා. මන්ත්‍රීවරයා අවුරුදු 5යිද 4.5යිද 3යි ආණ්ඩු විසිරුණකම් විතරයි ඒ මන්ත්‍රීවරයාගේ කාර්ය මණ්ඩලයේ ඉන්නේ. නැවත පත් වුණොත් ඒගොල්ලෝ ඒවි. හැබැයි ඊට පස්සේ මොකද්ද? මේගොල්ලන්ට පෙන්ෂන් එකක් ලැබෙනවද? කිසිම වරප් ප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මහා බැංකුවෙන් කියලා එව්වා නෑ මේ මන්ත්‍රීවරුන් කාර්ය මණ්ඩලයට මේ මුදල වැඩි කරන්න බෑ. හැබැයි මහා බැංකුවේ ඉන්න නිලධාරීන්ගේ ඒගොල්ලෝ ඉස්සෙල්ලා මේගොල්ලන්ගේ මුදල් ටික වැඩි කරනවා. මේක පඩි වැඩි කරගත්තා.
The time is over. Please wind up.
ඕන තමයි. හැබැයි මේක අසාදා.
ඊළඟට honorable අශෝක ප්‍රියන්ත
සභාපතිතුමනි මම අවසන් කරනවා.
මූලාසනයේ ගරු සභාපතිතුමනි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අද රටේ වත්මන් තත්ත්වයේ පිළිබඳව සභාව කල්තමන අවස්ථාවේදී ඉතාමත් කාලෝචිත මාතෘකාවක් පිළිබඳව කතා කරන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම මේ සභාව තුළ කතා කරන අපිට විශේෂයෙන්ම ජනප්‍රිය මාතෘකා කතා කරන්න පුළුවන්. ජනතාව අතරට යන්න විවිධ ශේෂ්ත්‍රයන් තෝරගෙන තමන් නියෝජනය කරන දිස්ත්‍රික්ක අඳුනගෙන ඒ දිස්ත්‍රික්කයේ ජනතාව තෝරගෙන විවිධ සංස්කෘතීන් තෝරගෙන ඒ වගේම තමන් ඉන්න ජනකොටස් ජනසංඛ්‍යාවන් තෝරගෙන මාතෘකා කතා කරන්න පුළුවන්. හැබැයි අපි හිතන්නට ඕන මූලාසනයේ ගරු සභාපතිතුමනි වත්මනේ අපි ගත කරන මේ තත්ත්වය නිර්මාණය කරන්න අද මේ වත්මනේ ඉන්න ආණ්ඩු අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම කැබිනට් මණ්ඩලයේ රාජ්‍ය අමාත්‍යවරු සහ ආණ්ඩු පක්ෂය ඉතාමත් වගකීම් සම්භාරයක් ඉටු කරනවා රටේ ඉන්න සමස්ත රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම එක්කාසු කරගෙන. ඒකට ගරු මූලාසනයේ සභාපතිතුමනි තාමත් ගෞරවයෙන් හිස නමස්කාර කරලා මේ රටේ ඉන්න සමස්ත ජනතාවටත් ස්තුතිය ප්‍රකාශ කරනවා. මේ ගෙවුණු මාස කීපය තුළ මේ රටේ ජනතාව අනේක දුක් කම්කටොළු ගැහැටවල් බින්දා. ඒ අය මේ සභාව තුළ කතා කරන සමහර කාරණාවලට මම එකඟයි. අදටත් ජීවන වියදම වැඩි වෙලා තියෙනවා, බදුබර වැඩි වෙලා තියෙනවා, සමහර ශේෂ්ත්‍රයන් වල ඒ අයට ගැටලු මතු වෙලා තියෙනවා. ඒ සියල්ල විඳ දරාගෙන මගේ මව්බිම මේ මව්බිම ගොඩනගන්න ඕනයි කියලා අදටත් තමන්ගේ කාර්යභාරයන් අර හැමතිස්සෙම යමක් ඉල්ලගෙන එහෙම නැත්තම් ප්‍රශ්නවලට විතරක් අතවනන් නැතුව විසඳුන් එක්ක ජීවත් වෙන ජනකොටසක් මම අර කියන ශේෂ්ත්‍රයේ අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලයේ රටේ පුරවැසියා දක්වා විහිදලා තියෙනවා. මූලාසනයේ ගරු සභාපතිතුමනි මේක අපි අඳුන ගන්නට ඕන. අපි මේ ආණ්ඩුව පත්වෙද්දී, ජනාධිපතිතුමා පත්වෙද්දී, අගමැතිතුමා පත්වෙද්දී ඔබ එකඟ වෙයි. රටේ ජනතාවට මුදල් අතේ තිබුණා, උදල් අතේ තියෙන ජනතාවටත් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න ආහාර වේලක් ගන්න, ඉන්ධන ටිකක් සපේ ගන්න, දෛනික කාරණාවලදී අනිත් කාරණා ඉටු කරගන්න, ඒ ඒ අත්‍යවශ්‍ය භාණ්ඩවල සහ අත්‍යවශ්‍ය උපකරණවල සේවාවන්වල හිගයක් අපි දැක්කා. රටේ හැම තැනම කලබලකාරී තත්ත්වයක් තිබුණා. පාරවල්වල උද්ඝෝෂණ තිබුණා. විවිධ ශේෂ්ත්‍රයන් කඩා වැටිලා තිබුණා. ඒ වගේම විවිධ ජන කොටස් තමන්ගේ වාසිය තකා විවිධ ආයතන දෙපාර්තමේන්තු විනාශකාරී තත්ත්වයට පත් කළා. ඉතින් ඒ වැනි තත්ත්වයක් තිබුණු රට ක්‍රමයෙන් මේ මොහොත වෙද්දී අපහසුකාරී තත්ත්වයන් වලට මුහුණ දීලා ජනතාවට බදුබර යම් ප්‍රමාණයක් වැඩි කරලා, ඒ වගේම නීති පද්ධතියක් හදලා විටක රටේ පුරවැසියොත් මේ පිළිබඳව ලොකු මැදිහත්වීමක් කරලා, අද වර්තමානයේ වෙද්දී ගරු මූලාසනයේ සභාපතිතුමනි හිතුවට වඩා හිටියට වඩා හොඳ තැනක අපි ඉන්නවා. හිතුවට වඩා හිටියට වඩා හොඳ තැනක අපි රටක් විදියට ඉන්නවා. මේ මව්බිම අපිට ගොඩනගන්න පුළුවන්. මේ මව්බිම අපට හැම දිනාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් බවට නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි ඒ කාරණාවට අපි හැම දිනාගේම කැපකිරීම, අපි හැම දිනාම යුතුකම වගකීම ඉටු කරන්නට ඕන. රටේ පුරවැසියන්ගේ ගරු සභාපතිතුමනි සමහර දෝෂාදර්ශනයන්, සමහර විරෝධතාවයන්, සමහර ඔවුන්ගේ ක්‍රියාකලාපයන් වැරදිමත් නැහැ. සමහර දේවල් සාධාරණයි. දැන් උදාහරණයක් විදියට මම මේ අවස්ථාවේ ශෝකය ප්‍රකාශ කරන ගමන් පුත්තලන් දිස්ත්‍රික්කයේ ආරච්චි කට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මයියාව කියන ගම තුල පිහිටි රේල් හරස් මාර්ගය තුල ඊ ඔබ දකින්න ඇති ප්‍රවෘත්ති වලින් මම පෞද්ගලිකව දන්න අඳුනන පවුලක අම්මයි පුතයි එහෙම නැත්නම් දරුවෝ දෙන්නයි ජීවිතේ අහිමි වෙනවා ඒ කෝච්චි පාරේ කෝච්චියත් එක්ක ගැටිලා. එවැනි තත්ත්වයන් මෙරටේ ඇති නොවෙන්න ඒ දෙපාර්තමේන්තුවන්වල වැඩ කටයුතු කරන්නට උනා. ඒ අදාළ බලධාරීන් නිලධාරීන් ඒ පිළිබඳව අවබෝධයෙන් ඉන්නට උනා. ඒ වෙනුවෙන් වගකීම් දරන අය ඒ වගකීම් ඉටු කරන්නට උනා. එනිසා මම යෝජනා කරනවා වත්මන් රටේ මේ තියෙන තත්ත්වේ කතා කරන අවස්ථාවේදී රටේ ඉන්න නිලධාරිනුත් රාජ්‍ය සේවකයන් මෙන්ම පුරවැසියුනුත් දේශපාලන අධිකාරී නියෝජනය කරන මහජන නියෝජිතත් අපි හැමෝම අපේ වගකීම් අඳුන ගන්නට ඕන. අපි හැමෝම අපේ යුතුකම් අවබෝධ කර ගන්නට ඕන. එනිසා අපි රෝල් වෙලා අපි බිත්තියට හේතු වෙලා අවසානයේදී අපි රෝල් වෙන්න මීට ඉස්සරහට යන්න තත්වයක් නැතිව තියෙන මොහොතක අපි හැමෝම මූලාසනයේ සභාපතිතුමනි අපි හැමෝගේම වගකීම් යුතුකම් ඉටු කරගෙන විශේෂයෙන්ම කෘතඥ වෙන්නට ඕන. කෘතඥ වෙන්නට ඕන අපි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට. මොකද ජනාධිපතිතුමයි තම අමාරු අසීරු අවස්ථාවකදී රට බාරගත්තේ. දැන් මේ අර එන්පීපී කියන පක්ෂයේ දිස්ත්‍රික්කයක් තෝරගෙන 5000ක් විතර දිස්ත්‍රික්කෙන් ගෙනල්ලා පිටිනුත්තා 5000ක් 6000ක් ගෙනල්ලා දැඩිසේ පතුරු ගැහුවට මේ පාලන ක්‍රමයේ සා මේ ක්‍රමවේදේ එහෙමනම් තිබුණා. ඒගොල්ලොන්ගේ මහජන නියෝජ්‍ය 3 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ හිටියා. ජනාධිපතිතුමා තනියම එක්කෙනෙක් හිටියේ. ගෝල්පේස් එකට සෙනග එකතු කරලා ගියත් ගුටි කන්න අමාරුවෙන් බේරිලා ගෙදරා. එතකොට එහෙමනම් එතුමට මේ රට අරන් කරන්න තිබුණා. ඔය දිස්ත්‍රික්කයක් තෝරගෙන රැස්වීමක් තියලා හැමතැනින්ම සෙනග ගෙනල්ලා බස් පුරවලා කන්න බොන්න දීපු ඒ රැස්වීම මාලාව පවත්වලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දේශපාලන පක්ෂ කරලා තියෙනවා. ඒව අත්දැකීම් විඳලා තියෙනවා. එනිසා ඒක නෙමෙයි මේ වෙලේ රටට අවශ්‍ය වෙන්නේ. ඒසා විශාල වූ ජනතාවකට ප්‍රමාණයකට පුද්ගලයන් කණ්ඩායමකට රටේ සමස්ත ජනතාවට ජීවත් වෙන්න රටක් හදලා දෙන්නට ඕන. එනිසා අසීරු අමාරු අවස්ථාවේ බොහෝ අය සමහර බලධාරීන් නිලධාරීන් සහ සමහර ආත්මාර්ථකාමී පුරවැසියන් රට අතහැරලා යන්න ගත්තා. අසීරු අමාරුයි තමයි සභාපතිතුමනි. නමුත් රට අතහැර යෑමමද මේකට විසඳුම? නෑ. මේ රට තුල ඉඳගෙන තමන්ගේ
නිර්මාණශීලීත්වය
තමන්ගේ දක්ෂතාවයේ එකතු කරලා මේ හැම කෙනාගේම කාර්යභාරය අඳුරගෙන මේ අමාරු අසීරු අවස්ථාවේදී ගරු මූලාසනයේ සභාපතිතුමනි මේ රට ගොඩනගන්න අත්වැල් බැඳ ගන්නවා. මම එක කාරණාවක් කියනවා. මම පසුගිය දවසක සංචාර ප්‍රදේශයන් වලට ඒ සංචාර කර්මාන්ත ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කරන්න කතා කරන්න ගිහිවිලා එක හොටලයක ඉන්න කුක් කෙනෙක් කියනවා, අනේ ගරු මන්තුමනි මේ තත්ත්වෙන් ඉස්සරහට තව මාස 2-3ක් යන්න පුළුවන් වුණොත් අපිට සංචාර කර්මාන්තෙන් විතරක් මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. හැබැයි හන්දි ගාන උද්ඝෝෂණ කරලා පෙළපාලි ගිහිල්ලා මේ තියෙන තත්ත්වෙ ඉදිරියට යන එක නවත්තන්න උත්සාහ කරොත් මේකම එහෙම නැත්තම් මේ ඒ අවස්ථාවම වෙනවා මේ රට කඩා වැටෙන්නේ. එනිසා මම කියන්නේ දැන් බැරි අය බෑ කියලා පැත්තකට ගියා. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේක ගන්න කිව්වා, අතෑරලා ගියා. ඒ පක්ෂයේ අනිත් අයට ගන්න කිව්වා, අතෑරලා ගියා. හැබැයි මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම අගමැතිතුමා සුසංයෝගයක් ඇති කරලා අපි අපේ අමාත්‍යාංශයේ ග්‍රාමීය කමිටු හදලා ආහාර සුරක්ෂිතතා පෝෂණ කමිටු හදලා මම අවසන් කරනවා ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ සහභාගීත්වය අරගෙන අද වෙද්දි ගමට අපිට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා විමද්දගත මුදල් වසර ගණනාවකට පස්සේ ඒ හරහා ගමේ සංවර්ධනයේ ග්‍රාමීය සංවර්ධනයේ ගොඩනැගලා අපට පුළුවන්කම ලැබෙනවා ගරු මුලාසනේ සභාපතිතුමනි අලුත් අදහස්සා අලුත් බලාපොරොත්තු ඇතුව මේ රට ඉදිරියට ගෙනියන්න මේ මව්බිම සියලු දෙනාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් බවට පත් කරන්න. එතම මම මේ සභාවෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ කාටවත් චෝදනා කරන්න නැතුව මේ මල්වත්තේ මේ කාරණාවට අත ගහන්න. මේක අපිට ලැබිලා තියෙන අවස්ථාවක්. සමස්ත පුරවැසිය සියලු දෙනාම අත්වැල් බැඳගෙන මේ කාරණාවදී අපිට තව වසර දෙකක් ඉස්සරහට ගියොත් මේ මව්බිමේ කඩාවැටුණු තත්ත්වයන් වලින් අපිට එළියට ඇවිල්ලා උඩට ඇවිල්ලා හොඳ හැම දිනාටම ජීවත් වෙන්න පුළුවන් පහසුකම් තියෙන සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න පුළුවන් කියන යෝජනාව කරමින් බුදුමාට බොහොමත්ම ස්තුති වෙනවා මගේ කාලය ලබා දීම පිළිබඳව බොහොමත්ම ස්තුතියි.
Thank you very much. ඊළඟට honorable Charles Nirmalnathan you have 17 minutes. Order please. Honorable Jagat Samara Vikramaga for chair.
වාගේ නම කියලා මට ඇවිල්වා මං අවදි
நன்றி தலைமை தாங்கண்ட உறுப்பினர்களே இன்று நாட்டினுடைய நிலைமை தொடர்பாக எதிர்கட்சியால் கொண்டுவரப்பட்ட இந்த பிரணை வேளையில் கதைக்க உரையாற்ற கிடைத்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக இன்று உலக தாய்மொழி தினம். எனது தாய்மொழியா தமிழ் மொழியில் நான் பிறந்ததை இட்டு மிகவும் கௌரவப்படுகிறேன். எங்களுடைய இனம் இந்த மண்ணில் அழிக்க வேண்டுமென்று தொடர்ச்சியாக பல முயற்சிகள் எடுத்து வருகின்ற போதும் எங்களுடைய இனம் தமிழ்மொழி உலகம் பூராக வளர்ந்து வருகிறது என்ற கௌரவத்துடன் இன்றைய பொருளாதாரனுடைய நிலைமை காரணமாக மக்கள் பல்வேறுபட்ட துன்பங்களை அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். இதற்கு வெறுமனே இப்போது இருக்கின்ற அரசாங்கத்தை குறை கூறுவதை விட இலங்கை சுதந்திரமடைந்து 75 ஆண்டுகள் கடந்தும் ஒரு சரியான பொருளாதார கொள்கை இல்லாத நாடாக இலங்கை தொடர்ச்சியாக ஆட்சியாளர்கள் தங்களுடைய அரசியலுக்காக தீர்மானம் எடுப்பதும் தேர்தலில் வெல்வதற்காக திட்டங்களை அறிவிப்பதும் தான் இன்றைய இந்த அதைவிட இன ரீதியாக தமிழர்கள் இலங்கையிலிருந்து ஒடுக்கப்பட வேண்டும் அகற்றப்பட வேண்டும் என்ற புதிய புதிய சட்டங்களை உருவாக்கி இன ரீதியாக அழிப்பதற்கு எடுக்கின்ற முயற்சிகளும்தான் இலங்கை தற்பொழுது பொருளாதாரத்தில் மிகப்பெரிய ஒரு நெருக்கடி நிலையை சந்தித்திருக்கிறது. மக்கள் பல துன்பப்படுகிறார்கள். விவசாயிகளை எடுத்துக்கொண்டால் மிகவும் கடினமான உழைப்பால் உற்பத்தி செய்த நெல்லை சரியான விலைக்கு விற்க முடியவில்லை. கடற்றொழிலாளர்களை எடுத்துக்கொண்டோமா இருந்தால் தங்களுடைய சொந்த கடலில் சொந்த பிரதேசத்தில் அவர்களால் நிம்மதியாக மீன்பிடியில் ஈடுபட முடியவில்லை. அந்நிய நாட்டு படகுகள் வந்து இங்கிருக்கின்ற மீன்பிடி வலைகளை அறுத்து செல்கிறது. எங்களுடைய வளங்களை சூறையாடிக் கொண்டிருக்கிறது. ஆகவே விவசாயிகள் முதல் கடற்தொழிலாளர்கள் வரை சாதாரண கூலித் தொழிலாளிகள் முதல் அரச சேவையாளர்கள் வரை இன்றைய பொருளாதார நெருக்கடிக்கு மிகவும் ஒரு பாதிப்புக்கு உள்ளான நிலைமை இருக்கிறது. அதற்கு தொடர்ச்சியாக வந்த அரசாங்கங்கள் பொறுப்பேற்க வேண்டும். இனியாவது இலங்கையினுடைய பொருளாதார கொள்கை ஒன்றை உருவாக்கி அது எந்த ஆட்சியாளர்கள் ஆட்சிக்கு வந்தாலும் பொருளாதார கொள்கை உருவாக்க வேண்டும். இலங்கையில் சகல இன மக்களும் சகல மத ரீதியாக இன ரீதியாக மொழி ரீதியாக கலாச்சார ரீதியாக சமத்துவத்துடன் வாழக்கூடிய வகையில் ஒரு அரசியல் ஜாப்பில் மாற்றம் கொண்டு வந்து ஒரு பொருளாதார கொள்கையின் ஊடாக பயணிக்காவிட்டால் இன்னும் 50 வருடங்களுக்கு பிற்பாடும் இதேபோல இந்த நாடிருக்கும். அப்போதும் எதிர்கட்சியாய் அந்த நேரம் இருக்கின்ற கட்சி எதிர்கட்சியாய் இருக்கின்ற கட்சி ஒரு பிரேரணை கொண்டு வரும் நாட்டினுடைய பொருளாதார நிலைமைக்கு காரணம் இன்றைய ஆட்சியாளர்கள். இது இன்றைய ஆட்சியாளர்களை அரசியலுக்காக நாங்கள் குறிவைத்து இது கொண்டு வந்திருந்தாலும் இதை தொடர்ச்சியாக ஆண்ட ஆட்சியாளர்கள், அரசாங்கம் அங்கம் வைத்த ஜனாதிபதியாக இருக்கலாம், அரசாங்கத்தை நடத்திய பிரதமராக இருக்கலாம், சகலரும் பொறுப்பு கூற வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. குறிப்பாக ஒரு சம்பவத்தை கூற விரும்புகின்றேன். கடந்த 15ஆம் தேதி, 2ஆம் மாதம் 15ஆம் தேதி, மன்னார் மாவட்டத்தில் தலைமன்னார் என்ற கிராமத்தில் வெறுமனே 10 வயது நிரம்பிய ஒரு பாடசாலை சிறுமி பாலியல் துஷ்பிரயோகம் செய்யப்பட்டு கழுத்து நெறிபட்டு கொலை செய்யப்பட்டிருக்கிறார். 2014 9ஆம் மாதம் 7ஆம் தேதி பிறந்த அந்த அன்சியான் சிதா என்ற அந்த சிறுமியை ஒரு நபர், 52 வயது நிரம்பிய ஒரு நபர், அந்த கொடூரன் பாலியல் துஷ்பிரயோகம் செய்து அந்த சிறுமியை, பாடசாலை சிறுமியை கழுத்து நெறித்து கொலை செய்திருக்கிறார். ஆனால் தற்பொழுது நீதிமன்றத்தில் அந்த கொடூரன் கூறுகின்றார், நான் பாலியல் துஷ்பிரயோகம் செய்யவில்லை, கொலை மட்டும்தான் செய்தேன். நீதிமன்றத்தால் அவருக்கு என்ன தண்டனை வழங்க வேண்டும்? குறிப்பாக மன்னார் மாவட்டத்தில் கடந்த திங்கட்கிழமை அந்த வழக்கு விசாரணை வந்தபோது பொதுமக்கள் ஒரு அமைதியான வழியில் அந்த கொடூரனுக்கு மரண தண்டனை வழங்க வேண்டும் என்று அவர்களுடைய மன எண்ணிக்கையை பதிவு செய்தார்கள். நான் ஒரு சம்பவத்தை கூற விரும்புகின்றேன். 1998ஆம் ஆண்டு தமிழீழத்தில் தமிழீழ விடுதலை புலிகளுடைய நிர்வாகம் இருந்தபோது தமிழீழ விடுதலை புலிகளுடைய நீதிமன்றத்தில் 1993ஆம் ஆண்டு இதே போன்று 13 வயது சிறுமி பாடசாலை மாணவி பாலியல் துஷ்பிரயோகம் செய்யப்பட்டதற்காக முல்லைத்தீவு மாவட்டத்தினுடைய புதுக்குடியிருப்பு சந்தியில் விடுதலை புலிகளால் மக்கள் முன் அவருக்கு மரண தண்டனை நிறைவேற்றப்பட்டது. நான் இங்கு என்ன கூற வருகின்றேன் என்றால், 2009 வரை எங்களுடைய பிரதேசத்தில் சிறுவர்களுக்கு பெண்களுக்கு மிகப்பெரிய ஒரு பாதுகாப்பாக தமிழ விடுதலை புலிகள் இருந்தார்கள். அவர்களுடைய அந்த குற்றமுளைத்தால் கடுமையான தீர்ப்பின் ஊடாக, அந்த அச்ச உணர்வின் ஊடாக குற்றங்கள் அற்ற பிரதேசமாக இருந்தது. ஆனால் இன்று சர்வசாதாரணமாக ஒரு 10 வயது நிரம்பிய ஒரு சிறுமியை பாலியல் துஷ்பிரயோகம் செய்து கழுத்தை நெறித்து கொலை செய்கின்ற அளவுக்கு தற்பொழுது நாட்டினுடைய நிலைமை இருக்கிறது. ஆகவே பொருளாதாரத்தில் மட்டும் இலங்கை மாற்றமடைய வேண்டும் என்றல்ல, நடைமுறையில் பல விடயங்கள் இருக்கிறது, அதையும் இந்த அரசாங்கம் செய்ய வேண்டும். குறிப்பாக பொதுமக்கள் பாதுகாப்பு அமைச்சு, நீதி அமைச்சு என்பது இலங்கையில் இருக்கிறதா என்ற கேள்விகள் இருக்கிறது. ஏனென்றால் கடந்த 19ஆம் தேதி திங்கட்கிழமை காலை மன்னார் மாவட்டத்தினுடைய உயிலங்குளம் பிரதேசத்தில் நொச்சிக்குளம் என்ற அந்த கிராமத்தில் ஜூட் என்ற அந்த நபரை இலக்கு வைத்து .56 ரக துப்பாக்கியால் 3 குண்டுகள் வெடிக்க வைத்து தாக்குதல் மேற்கொள்ளப்பட்டது. அவர் மடுமாதாவினுடைய கிருபியால் உயிர் தப்பியிருக்கிறார். ஆனால் அந்த மோட்டார் பைக்கில், மோட்டார் வண்டியில் பயணித்த அவர்கள் போலீசினுடைய ஒத்த யூனிஃபார்ம் மாதிரியான ஒரு அணிந்திருக்கிறார்கள். அவர்கள் சுட்ட இடத்திலிருந்து மிக அண்மையில் போலீஸ் காவலரன் இருக்கிறது, அதை அடுத்து ராணுவ காவலரன் இருக்கிறது. இப்படியாக இருக்கும்போது கடந்த சில மாதங்களுக்கு முன்பு அந்த நொச்சிக்குளம் பிரதேசத்தைச் சேர்ந்த வின்சலோ என்ற நபர் கைத்துப்பாக்கியால் சுடப்பட்டு கொல்லப்பட்டார். இதன் அடிப்படையில் மீண்டும் இந்த தாக்குதல் நடைபெறும் என்று இலங்கை போலீசுக்கு நன்றாகவே தெரியும். அப்படியிருந்தும் அந்த தாக்குதலை தடை செய்வதற்கு அல்ல இந்த தாக்குதலுடைய சூத்திரதாரிகள் யார் என்பதும் இலங்கை போலீசுக்கும் பொதுமக்கள் பாதுகாப்பு அமைச்சுக்கும் தெரியும். ஆனால் அதை தடுப்பதற்குரிய எந்த செயல்பாடுகளும் அரசாங்கம் செய்யவில்லை. மிகவும் ஒரு கவலையான வேதனையான பதிவு, ஒரு T56 ரக துப்பாக்கியால் ஒரு மக்கள் நடமாட்டமற்ற முழுமையாக ராணுவ போலீஸ் கண்காணிப்பில் இருக்கின்ற பிரதேசத்தில் ஒருவர் வந்து கடந்த திங்கட்கிழமை துப்பாக்கியால் சுட்டுவிட்டு செல்கிறார் என்றால் அங்கு என்ன நடக்கிறது என்பது கேள்வியாக இருக்கிறது. ஆகவே இந்த இன்றைய நாட்டினுடைய நிலைமை எங்கு செல்கிறது, ஏன் இப்படி நடக்கிறது? பொருளாதாரத்தில் ஒரு வகையில் மக்கள் மிகவும் சிரமப்படுகிறார்கள். அதேபோல போதைவஸ்து பாவனை இலங்கையில் அதிகரித்திருக்கிறது. அது எங்களுடைய பிரதேசம் மட்டுமல்ல, எல்லா பிரதேசங்களிலும் அதிகரித்திருக்கிறது. இப்படியே போனால் இலங்கையினுடைய மாணவ இளைஞர் சமுதாயம் இன்னொரு 15-20 வருடங்களின் பிற்பாடு அவர்களுடைய நிலை எவ்வாறு இருக்க போகிறது? அதை தடுப்பதற்கு இலங்கை அரசாங்கம் என்ன வகையான திட்டங்களை வைத்திருக்கிறது என்றால் இல்லை. ஒரு இலங்கையினுடைய ஆட்சியாளர்களை பொறுத்தவரையில் அடுத்த பாராளுமன்ற தேர்தலில் எப்படி வெல்வது, அடுத்த ஜனாதிபதி தேர்தலில் எப்படி வெல்வது என்பதுதான் அது. இன்றில்ல, கடந்த காலங்களிலிருந்து மாறி மாறி ஆட்சி செய்த அரசாங்கங்களுடைய ஆட்சியாளர்களுடைய எண்ணக்கருவாக இருக்கிறது. ஆகவே நாடு என்பது, இலங்கை என்பது பல்லின மக்களை கொண்ட ஒரு நாடு, பல் மதங்களை உள்ளடக்கிய நாடு, பல்வேறு கலாச்சாரங்களின் அடிப்படையில் வாழுகின்ற நாடு. ஆகவே இந்த பல்வேறு இனங்கள் வாழுகின்ற இந்த நாட்டில் அந்த இன ரீதியான சமத்துவம் என்பது மிகவும் முக்கியமானது. இன்று சிங்கப்பூரில் தமிழ் மொழி அரச மொழியாக இருக்கிறது. ஆனால் இலங்கையிலும் இரண்டாம் நிலை மொழியாக தமிழ் மொழி இருக்கிறதாக ஜாப்பில் இருக்கிறது. ஆனால் சிங்கப்பூரில் இன்று தமிழர்கள் அந்த நாட்டினுடைய பொருளாதாரத்திற்காக எவ்வாறு தங்களை அர்ப்பணித்திருக்கிறார்கள், அந்த சிங்கப்பூர் நாட்டில் சமத்துவம் என்பது ஒரு எடுத்துக்காட்டாக இருக்கிறது. ஆனால் இலங்கையில் SWRD பண்டாரநாயக்க அவர்கள் தனி சிங்கள சட்டம், தனி சிங்கள மொழிதான் இலங்கையின் அரச மொழி என்று கொண்டு வந்ததின் அடிப்படையில் இன ரீதியாக, மத ரீதியாக, கலாச்சார ரீதியாக எங்களுடைய இனம் அழிக்கப்பட்டது. அதன் தொடர்ச்சி நீங்கள் எங்களை இலங்கையில் அழிக்க வழிக்கிட்டால் நாங்கள் இன்று உலகத்தில் 160 நாடுகளில் இருக்கின்ற இனமாக இன்றைக்கு ஈழத்தமிழர்கள் இருக்கிறார்கள். நீங்கள் ஒன்றை புரிந்து கொள்ள வேண்டும், இலங்கை பொருளாதாரத்தில் முன்னேற வேண்டுமாக இருந்தால், இலங்கை மற்ற நாடுகள் போல அபிவிருத்தியில் வளர வேண்டுமாக இருந்தால், இனங்களுக்கிடையில் மொழிகளுக்கிடையில் சமத்துவம் என்பது இன்றியமையாததாக இருக்கும். ஏற்கனவே நான் கூறியது போல இன ரீதியாக, மத ரீதியாக இனங்களை ஒடுக்கி ஆட்சியாளர்கள் தொடர்ச்சியாக தங்களுடைய அரசியலை முன்னெடுப்பீர்களா இருந்தால் இன்னொரு 50-60 வருடங்களின் பிற்பாடும் இலங்கை இதே நிலைமையில் தான் இருக்கும். ஆகவே வெளிப்படை தன்மை வேண்டும். வெளிப்படை தன்மையின் ஊடாக, விட்டுக் கொடுப்பின் ஊடாக பல விடயங்களை சாதிக்க முடியும். நீங்கள் ஒரே சிந்தனையில், ஒரே அடிப்படையில் தொடர்ச்சியாக நீங்கள் பயணித்துக் கொண்டிருந்தால் தொடர்ச்சியாக இலங்கை பொருளாதாரத்தில் மிகப்பெரிய வீழ்ச்சியை சந்திக்கும். ஆகவே தலைமை தாங்கின்ற உறுப்பினர்களே, இன்றையான் பொருளாதார நெருக்கடி என்பது மிகவும் மக்களுக்கு மிகப்பெரிய சுமையாக இருக்கிறது. பலர் கூறுகிறார்கள் அது தவிர்க்க முடியாது என்று. நானும் இன்றைய சூழ்நிலையில் அது தவிர்க்க முடியாது என்பதை நானும் ஏற்றுக்கொள்கிறேன். ஆனால் இதற்கு காரணம் என்ன? ஏன் இலங்கையில் பொருளாதார நெருக்கடி ஏற்பட்டது என்றால் அதை ஏற்றுக்கொள்ள மறுக்கிறார்கள். அதை ஏன் ஏற்றுக்கொள்ள மறுக்கிறீர்கள்? இலங்கையினுடைய பொருளாதார கட்டமைப்புக்காக இன்றைக்கு பாதுகாப்பு அமைச்சுக்கும் இராணுவத்திற்கும் மிகப்பெரிய தொகையை இலங்கை பாராளுமன்றம் ஊடாக வழங்கிக் கொண்டிருக்கிறார்கள். ஏன் நாங்களே தவறை செய்துவிட்டு தொடர்ச்சியாக அதுக்கு துணை போகிக் கொண்டு இலங்கை பொருளாதாரத்தில் வீழ்ச்சியடைந்து விட்டது என்று கூறுவது எந்த வகையில் ஏற்றுக்கொள்ளக்கூடியதாக இருக்கிறது? ஆகவே தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்றையான் இலங்கையினுடைய நிலைமை என்பது மிகவும் ஒரு மோசமான நிலைமையாக இருக்கிறது. அது மக்களுடைய நன்றி, அது மக்களுடைய அன்றாட வாழ்க்கை செலவாக இருக்கலாம், அல்லது இலங்கையில் தலை தூக்கி இருக்கிற போதை வஸ்து பாவனை விற்பனையாக இருக்கலாம், அல்லது பல்வேறுபட்ட கலாச்சார சீர்கேடுகளாக இருக்கலாம். இலங்கையில் இருக்கின்ற எதிர்கால சந்ததிக்கு மிகப்பெரிய ஒரு அச்சுறுத்தல். நீங்கள் அரசியல் காரணங்களுக்காக சில கருத்துக்களை நீங்கள் ஏற்றுக்கொள்ள மறுத்தாலும் அதுதான் உண்மை, உண்மையின் வெளிப்பாடு. இந்த 1956 SWRD பண்டாரநாயக்கா தனி சிங்கள சட்டத்தை இலங்கையில் கொண்டு வராவிட்டால் இன்றைக்கு ஆசிய நாடுகளில் மிக செல்வந்த நாடாக, அபிவிருத்தி அடைந்த நாடாக, மிகப்பெரிய கல்வி அறிவை கொண்ட நாடாக இலங்கை திகழ்ந்திருக்கும். அதில் எந்த மாற்று கருத்தும் இல்லை. SWRD பண்டாரநாயக்கா அவர்கள் கொண்டு வந்த அந்த தனி சிங்கள சட்டத்தின் ஊடாக இனரீதியாக தாக்கப்பட்டோம், யுத்தம் ஏற்பட்டது, பல்வேறு அழிவுகளை சந்தித்தோம், சொந்த நாட்டு மக்களை அழிப்பதற்கு பல்வேறு நாடுகளில் அதிக வட்டிக்கு கடன்களை பெற்றோம். இன்று இலங்கையின் நிலைமை என்ன? சரி, இதை இவ்வாறு இருந்தாலும் இன்றும் அரசியல் ரீதியாக இருக்கிற தலைவர்கள் அதை ஏற்றுக்கொள்ள மறுக்கிறார்கள். அதை ஏற்றுக்கொண்டால் எங்களுடைய ஆட்சி கவிழ்ந்துவிடும் என்று நினைக்கிறார்கள். ஆகவே இந்த பொருளாதார நெருக்கடியின் நிலைமையில் மக்களை மீட்டெடுத்து இந்த அரசாங்கம் சகல வசதிகளுடன் மக்களுக்கு பல்வேறுபட்ட சலுகைகளை வழங்கி அவர்களை துன்பத்தில் இருந்து மீள கட்டியெழுப்ப வேண்டும் என்பதை இந்த சந்தர்ப்பத்தில் கூறி எனது உரையை நிறைவு செய்கிறேன். நன்றி.
மந்துமா மீளகட்ட
அத விபக்ஷே ரட்டே வத்மன் தத்தேகன விவாதே இல்லலா தியேன். சமகி ஜனபலவேகே கிசிம கெனெக் நே எக்க புட்டுவக சமகி ஜனபலவேகே கிசிம கெனெக் நே டிஎன்ஏகே இன்னோ விபக்ஷேங் அபேகிய அபே 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 விபக்ஷே ஏகட கியானே அபே விபக்ஷே அபே சகோதரோ டிக ரெண்ட மே யோஜனா மே ஒபதுமா டி ஒபதுமா மே சமகி ஜனபலவேகே நெவேனே மே மே அபே அமெதுமா ஹிட்டபு ஒபதுமா அத உர்சன்னே நெப்பா எக்க கெனெக் நே சமகி ஜனபலவேகி இந்துனில் துஷார அத மே ரட்ட ரட்டே ஜனதாவ தனகண்ணோ தெங்கக்கே கைல அத உசனோ மே நிக பத்தகடல நின்ன ஓயா ரணில் விக்ரமசிங்ககே ஓயா மே தெங்க ஐல அத உசுவட ஹரிது ஏனிசா மே மெதன அவில்லா கிசிம கெனெக் நே அத மே தவச புரா பார்லிமேந்தியே முதல் பார்லிமேந்தியே முதல் ரட்டே ஜனதாவகே முதல் நாத்தி கரன்னே விபாக்ஷே இந்துனில் துஷார கெனாப்பு யோஜனாவ மே தவச புறாபி கதா கரான் முகத்த கெனலத்தின யோஜனாவ தவச புறா மே யோஜனாவ கெனலத்தின ரட்டே வத்மன் தத்துவே கென கதா கரான் கீழே இந்துனில் துஷாரமே யோஜனாவ கெனலத்தின் ඉන්දුනිල් තුෂාර අඩුම වශයෙන් සමගි ජන බලවේගයේ කවුරු නැති වුණත් කමන්නේ ඉන්දුනිල් තුෂාර යෝජනාව ගෙනාවු මිනිහරි මොනවද කියන්නේ මොකද්ද වෙන්නේ කියලා අහගන්න මේ ඒ මිනිස්සයා හරි ඉන්නේ අද ඒ මිනිස්සයාවත් අඩුම වශයෙන් නැහැ විපක්ෂයෙන් ගෙනාවු යෝජනාව යෝජනාව ගෙනාවු මිනිහවත් දැන් ඒක තමයි අපි දකින කනගාටුව ඉතින් මෙහෙම විපක්ෂයක් එක්ක තමයි මෙහෙම විපක්ෂයක් තමයි රටේ ආණ්ඩු පෙරලන්න කතා කරන්නේ රටේ ජනාධිපතිවරු හදන්න කතා කරන්නේ මෙහෙම විපක්ෂයක් එක්ක ගියොත් සදාසොත්ති බවන්තු දේ තමයි සජිත් විපක්ෂ නායකට. ඒ යාලා හිතාගෙන පතාගෙන ඉන්න දේවල් කොහොමවත් වෙන්නේ නැහැ. මේ වගේ මායාවන් බොරු ඒ වගේම රටට සෝබන ඉදිරිපත් කරන මේ සෝබන කාර්යෝ මේ වගේ යෝජනාවක් ගෙනල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පක්ෂ නායක රැස්වීමට දාලා යෝජනාව සම්මත කරගෙන යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ උදේ ඇවිල්ලා ඉදිරිපත් කරේ බොහොම අමාරුවෙන්. තවඩින්ගේ විනාඩි 5ක් පරක්කු වුණා නම් අද පාර්ලිමේන්තුව අද දවසේ වහන්න තිබ්බා. මොකද හේතුව ප්‍රමාද වෙලා තමයි ඒකටත් ආවේ. ඉතින් මෙහෙම විපක්ෂයක් එක්ක තමයි අපි කටයුතු කරන එක ගැන අපි කනගාටු වෙනවා. ඇත්ත වශයෙන්ම අපි ප්‍රාදේශීය සභාවල ඉද්දිවත් මෙහෙම විපක්ෂයක් අපි විපක්ෂයේ ප්‍රාදේශීය සභාවල හිටියා. අපි විපක්ෂයේ ප්‍රාදේශීය සභාවල ඉන්න කාලේවත් මෙහෙම වුණේ නැහැ. ඉතින් එහෙම විපක්ෂය තමයි අද රට අල්ලන්නේ යන්නේ එළිය ගිහිල්ලා උද්ඝෝෂණ කරන්නේ අරේ ගිහිල්ලා මීටින් තියන්නේ අතන ගිහිල්ලා කියන්නේ අතන ගිහිල්ලා බස් එකක් බෙදන්නේ අතන ගිහිල්ලා සූරු පන්ති කාමරයක් විවෘත කරනවා ඉතින් ඒක තමයි දේශපාලන. එහෙම දේශපාලනය කළා රටේ ජනාධිපති වෙන්න රටේ අගමැති වෙන්න ආණ්ඩුවක් හදන්න බෑ. ඒක හිතා ගන්න ඕනේ මේ විපක්ෂයේ ඉන්න සජමේ සජමේ නෑ මං කිව්වනේ මුලින්ම අපේ සහෝදරෝ ටික ඕගොල්ලෝ ඉන්නවා සජමේ නෑ කියන එක. නෑ නෑ ඔබතුමා ඒක ගණන් ගන්න එපා ඔබතුමා ඉන්නකෝ අපේ විපක්ෂනේ ඕගොල්ලෝ ඒගොල්ලෝ අපේ විපක්ෂේ ඕගොල්ලෝ අපි කිව්වනේ ඒක නිසා ඉතින් ඔබතුමයි මායි එකට ඔබතුමා බණ්ඩාරගම ප්‍රාදේශ සභාවේ සභාපති මම ඇල්ල ප්‍රාදේශ සභාවේ සභාපති ඒ කාලේ අපි විපක්ෂ දෙන්නම අපි දෙන්නා විපක්ෂ නායක වෙලා හිටියනේ හැබැයි ඒ කාලේම මීට වැඩිය හොඳයි ප්‍රාදේශීය සභාවේ ඈ ඉතින් ඒ කාලෙත් අපි විවාද කරා කතා කරා අපි විපක්ෂේ ඉඳන් ප්‍රාදේශීය සභාවල් පෙරළුවා අපි ඉතින් ඒක නිසා ඒ ගැන මම මේ වෙලාවේදී කියන්න රටේ වර්තමාන තත්ත්වය දැන් එක්කෙනෙක් යහපැත්තේ සජමේ කෙනෙක් කතා කරලා ගියා රටේ වර්තමාන තත්ත්වය එන්න එක්කෙනෙක් නම් දැන් ආවා සජමෙන් එක්කෙනෙක් ආවා රටේ වර්තමාන තත්ත්වය තමයි පෞගේ කාලේ ඩොලර් නැති වුණා යන්න නැරු වුණා රටෙන් පිට යන්න බැරි වුණා සමහර අය ඊයේ පෙරේදා උගන්ඩාවේ ගියා දැන් ලබන සතිය රුසියාව යනවා මීට කලින් තව රටකට ගියා ඉතින් ඔය සජමේ අයත් එහෙම තමයි වැඩියෙන්ම විදේශ ගමන් යන්නේ දැන් සජමේ අය පෞගේ කාලේ උගන්ඩාවට ගියා ඈ ලබන සතිය යනවා රුසියාවට මීට කලින් තව රටකට ගියා ඉතින් ඔය රටේ වර්තමාන තත්ත්වය හොඳ වෙනකොට ඈ ඩොලරේ හොඳ වෙනකොට සල්ලි තියෙනකොට තමයි යන්න පුළුවන් නැත්නම් පහුගිය කාලේ යන්න බෑ රට වහලා ගුවන් තොටුපළෙන් එහා පැත්තට අපිට යන්න බැරි තත්ත්වයක් තිබ්බා ඉතින් ඒ සජබේ අය තමයි වැඩියෙන් යන්නේ දැන් ඒ නිසා ඒක තමයි රටේ වර්තමාන තත්ත්වය හොඳයි හොඳින් ඉඳන්නේ එහෙම යන්නේ නරක නම් රට නරක නම් එහෙම යන්න බෑ ඒක පිළිගන්න වෙනවා මොනවයි ඒ වගේම තමයි රටේ වර්තමාන තත්ත්වය හරි පහුගිය කාලේ අපේ මේ විපක්ෂයේ ඉන්න අපේ විපක්ෂයේ සහෝදරවෝ දන්නවා අපි එහා පැත්තට ගියා මෙහා පැත්තට අපි ඔක්කොම වෙනස් වුණා රටේ තිබ්බ ආර්ථික තත්ත්වය මිනිස්සුන්ට තිබ්බ අපහසුකම් ඈ විදුලිය පැය 12ක් කැපුවා අපේ මාධ්‍යවල වහගෙන හිටියා අරයෙන් යනකොට සිංහකොඩිය උස්සගෙන ගෝල්පෙස් එකේ ඉන්නවා තැන් තැන් වල ඉන්නවා ඉතින් රටේ වර්තමාන තත්ත්වය රටේ වර්තමාන තත්ත්වෙ නෙවෙයි අතීතයේ තිබ්බ මේ විදිහට තමයි ඈ ඉතින් ඒ කාලේ අපි දන්නවා රට තිබ්බ තත්ත්වය දී රට තිබ්බ තත්ත්වයේ තිබිලා චුට්ට චුට්ට වෙනස් වෙලා අමාරුකම් තිබ්බා ඩොලර් එක 420ට ගියා ගෑස් නැති වුණා පාසල් දැන් එක්කෙනෙක් කතා කරනවා පාසල් වලට ළමයින්ට පොත්පත් ගන්න බෑම පොත්පත් ගැනීම කෙසේ වෙතත් ළමයින්ට මාස 3ක් පාසල් වහලා තිබ්බි පාසල් වහලා ගුරුවරුන්ට එන්න බෑ ගුරුවරුන්ට බස් නැහැ ළමයින්ට බස් නැහැ ඉන්ධන නැහැ පාරවල් බස් යන්න බෑ ළමයින්ට ඉස්කෝලේ යන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා ඒ ප්‍රශ්න විසඳිලා දැනුත් තියෙනවා ප්‍රශ්න නැති නේ. හැබැයි රටේ වර්තමාන තත්ත්වේ පාසල් ඇරලා විභාග තියලා. ශිෂ්‍යත්ව කල් ගියා, සාමාන්‍ය පෙළ කල් ගියා. තාමත් සාමාන්‍ය පෙළ විභාග එකක් එක එක අධ්‍යයනයක් දැන් පහු වෙලා තියෙනවා. ඒකත් දැන් හෙට අනිද්දා වෙනකොට එතකොට සම වෙනවා. ඉතින් උසස් පෙළ විභාග තියන්න බැරි වුණා. ඉතින් මේ අධ්‍යාපනය ගැන කතා කරා. පාසල් වහපුවා ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේ පොතක් නැති වෙච්ච ප්‍රශ්න අරලත් නැ මේ ප්‍රශ්න කතා කරනවා. ඉතින් ඊට වැඩිය ප්‍රශ්න මේ රටේ තිබ්බා. ඒවා අද රටේ අයාමද කියලා ඩොලරය 420 තිබා අද 310 හෙටානෙද්ද වෙනකොට 300 ඩොලරේ. ඉතින් එහෙම ප්‍රශ්න නැතිව නෙමෙයි. දැන් විදුලි බලය. විදුලි බලය වැඩි කරා හෙටානෙද්ද 100 10කින් වැඩි 18කින් වැඩි කරා 10 18කින් අඩු කරනවා. ඒ වගේම බඩු මිල වැඩි වෙලා තිබ්බා පහුගිය කාලේ කැරට් අලයක් අරන් දැඟලුවා විපක්ෂේ කැරට් 1000 ගානට ගියා කෝ දැන් හෙටානෙද්ද වෙනකොට දැන් ආය ලබන අප්‍රේල් වෙනකොට මේ මාර්තු වෙනකොට බලන්න පුළුවන් එළවලු වලට වෙන දේ. එළවලු වල මිල ඉහළ යනවා වර්ෂාවට කොටු සවුත් වෙනවා බෙහෙත් හේත් ගැහුවට කොටු කරගන්න බැරි වෙනවා එළවලු කොරටු. ඉතින් ඉස්සරහට එළවලු පායනකොට නියඟේ කාලේට එළවලු මිල අඩු වෙනවා. මේ රටේ දේශගුණික ප්‍රශ්නත් එක්ක සමහර අය හිතනවා මේ දේශගුණික ප්‍රශ්නත් අරගෙන මේ රටේ වෙනස් කරන්න පුළුවන් කැරට් තලයක් පෙන්වලා කියලා. එහෙම රට කැරට් තලයක් පෙන්වන්න බෑ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕන. ඉතින් ඒ හින්දා මම හිතනවා සිංහල අවුරුද්ද වෙනකොට අපි බඩු මිල අඩු වෙන්න වැඩපිළිවෙලක් හැදෙයි. දැන් අපි ජනාධිපතිතුමාගේ අපි ආණ්ඩු පක්ෂයනේ, ආණ්ඩු පක්ෂය හැටියට අපි ඉල්ලීම් කරනවා. අපි ජනාධිපතිතුමාට කියලා තියෙනවා ටැක්ස් එක අඩු වෙන්න ඕන, බඩු මිල අඩු වෙන්න ඕන, රටේ මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. දැන් මම මේ වෙලාවේදී කීප දෙනෙක් කිව්වා මහා බැංකුව අධිපතිතුමා ගැන, මහා බැංකුව අධිපතිතුමාගේ පඩිය ගැන කතා කළා. හැබැයි මහා බැංකුව අධිපතිතුමාට මේ රටේ වැඩ කරනවට වැඩිය වෙන රටක වැඩ කරොත් ලංකාවේ පඩියට වැඩිය පස් ගුණයක් එතුමාට පඩිය ගන්න පුළුවන්. ඒක අපි කවුරුත් පිළිගන්න ඕන. මොකද එතුමා විදේශ රටවල් වල එතුමාට ඕන තරම් ඉල්ලුම තියෙනවා. හැබැයි එතුමාට ඒ තියෙන ඉල්ලුමට අපේ රටේ පඩියට වැඩිය පඩියක් එතුමාට ගන්න පුළුවන් වෙන රටක වැඩ කරොත්. හැබැයි එතුමා ඒ සියල්ල දාලා අපේ රට වෙනුවෙන් වැඩ කරන්න ආවිල්ලා තියෙන්නේ. ඒ එතුමා මේ රට බාරගත්නකොට රට තිබ්බේ කොතනද? ඩොලර් එක කොතනද? රටේ ආර්ථිකය කොතනද? බිලියන 200ට ඇමරිකානු ඩොලර් මිලියන 200ට රට වැටුණා. ඇමරිකානු ඩොලර් අවසානයේදී මිලියන 200ට ගියා. හැබැයි දැන් බිලියන 4 දක්වා ගෙනල්ලා තිනවා. ඒවා අපි අමතක කරන්න හොඳ නැහැ. අපේ රටට වැඩ කරන්න පුළුවන් නායකයෝ උගත් බුද්ධිමත් මිනිසුන්ට වෙන රටවල් වල ඕන තරම් රැකියා තියෙද්දි තමයි එතුමා මේ රට වෙනුවෙන් වැඩ කරේ. ඒ නිසා මම කියනවා කවුරු මොනවා කිව්වත් එතුමා පඩිය වැඩි කරගත්ත කියන එක අපි එතුමා මේ රටට වැඩ කරලා රටට වැඩ පෙන්නලා වැඩි කරගත්ත නායකයෙක්. ඒ නිසා මේ වෙලාවේදී කවුරු මොනවා කිව්වත් රටේ වත්මන් තත්ත්වය රට හොඳ තැනක දැන් තියෙනවා තිබ්බට වැඩිය. අපි කියන්නේ මීට 2010 තිබ්බ තත්ත්වේ 2015 පටන් ගන්නකොට තිබ්බ තත්ත්වේ ඒක අපි කියන්නේ. හැබැයි 2022 2023 රට තිබ්බේ කොතනද? ඒ තිබ්බට වැඩිය හොඳ තැනකට 2024 ඇවිල්ලා තියෙනවා කියන එක කවුරුත් පිළිගන්න වෙනවා. මොකද ඒකට හේතුව තමයි අපි දැක්කා පහුගිය කාලේ මිනිස්සු විඳපු දුක. ගෑස් සිලින්ඩරේ නැහැ, බස් එකට යන්න බෑ, ඩීසල් පෝලිමේ, පෙට්‍රල් පෝලිමේ, මොනවද මේ රටේ තිබෙන්නේ නැති ප්‍රශ්න? ඒ ඕනතරම් ප්‍රශ්න ඇති වෙලා තිබ්බා. ඒ ප්‍රශ්න යන්තම් ටික අධිකාරු ජනාධිපතිතුමා විසඳගෙන යනවා. ඉතින් අපි ඒ වෙනුවෙන් අපි කැප කරනවා, අපි මහන්සි වෙනවා. දැන් මෙහෙමනේ, දැන් මම බලාගෙන සමහර අය හිතාගෙන ඉන්නේ හැම රැස්වීමම සෙනඟ ඉන්නවා මූල ආසනේ මන්ත්‍රීතුමා හැම රැස්වීමටම ඉන්නවා. කවුද අර දෙරණි? දැන් මේ ජේවීපී එක හිතාගෙන ඉන්නවා ඒගොල්ලොන්ගේ රැස්වීම වලට විතරයි සෙනඟ ඉන්නේ, කාන්තාවෝ ඉන්නේ සෙනඟ ඉන්නේ රැස්වීම. රැස්වීම වලට එකතු කරගෙන කවුරු රැස්වීම තිබ්බත් එනවා. දැන් දිලිත් ජයවීර ඊයේ පෙරේද රැස්වීමක් තිබ්බා. අර ජේවීපී එක රැස්වීමෙම සෙනඟ එතන ඉන්නවා. ලාංසලා රැස්වීමක් තිබ්බා, ඒ රැස්වීමෙම සෙනඟ ඉන්නවා. රෝෂාන්ද කවුද? එයාත් පක්ෂයක් හදන, එයාටත් සෙනඟ ටිකක් හරි ඉන්නවා. ඉතින් එහෙම හැම කෙනාම මේ දවස්වල සෙනඟ ඉන්නවා. හැබැයි මේ සමහර අය හිතාගෙන ඉන්නවා සෙනඟ ටිකක් ඉන්නකොට බස් වලින් ඇදලා ගෙනාම. අනුර කුමාර හිතාගෙන ඉන්නේ කුරුණෑගල රැස්වීමට වැඩියෙන් හිටියා, මාතරේකට ඊට වැඩිය හිටියා, මාතරේකට වැඩිය කුරුණෑගල හිටියා, කුරුණෑගල වලට වැඩිය බදුල්ල හිටියා, බදුල්ලට ඇවිල්ලා හම්බ වැඩිය කුරුණෑගල හිටියා කියලා කියනවා. හැබැයි මේ මූල ඇසනේ මන්ති තුමනේ සෙනඟ ඉන්නේ හැමදාම කාන්තාවෝ 1000ක් බස් අරගෙන හැම රැස්වීමටම යනවා. හැබැයි එයා රැවටිලාද දන්නේ? ওই විදිහට අපි රැවටුණා. අපිත් ওই විදිහට 2015 ජනාධිපති වරණේ වෙලාවේ අපිත් ඕකට රැවටුණා. අපිත් හිතුවා සෙනඟ ඉන්නකොට අපි දිනලා කියලා. අපි 2015 ජනාධිපති වරණේ වෙලාවේ ඕක අපිත් හිතාගෙන හිටියා. කුරුණෑගල රැස්වීමට 1000ක් අරගෙන යනවා බස් වලින්. ඒ 1000ම ගෙනිනවා පොළොන්නරුවට, ඒ 1000 මාතරට, ඒ 1000 බදුල්ලට ගෙනියලා රැස්වීම කරනවා. රැස්වීම සාර්ථකයි. සෙනඟ ඉන්නවා. පොඩි තැනක් ගන්නවා, කවර් කරගන්නවා. එතන පෙන්නනවා, ඔලු ගෙඩි ටික පෙන්නනවා, පෙන්නුවම සෙනඟ ඉන්නවා. සෙනඟ ඉන්න තරමට කවුරුත් හිතන්න ඕන මේ රටේ 100ට 75ක් අද වෙනතුරු දේශපාලන වශයෙන් කිසිම කෙනෙක් වචනයක් කතා කරන්නේ නැහැ. කාටද ඡන්ද දෙන්නේ? කොයි පක්ෂයටද ඡන්ද දෙන්නේ? කොයි නායකයටද ඡන්ද දෙන්නේ කියන එක තාමත් 75% මිනිස්සු තීරණය කරලා නැහැ. ඒක තීරණය කරා තිබ්බා මැතිවරණයක්. ඒක තීරණය කරපු මැතිවරණයක් තිබ්බා අපි දැක්කා. 2017 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇංගලා පොහොට්ටුව පක්ෂය හදලා ප්‍රාදේශ සභාවට ඉදිරිපත් වෙච්ච වෙලාවේ අන්න එදා තීරණය වුණා පොහොට්ටුව දිනන බව අපිට පෙනුණා. එදා ගමේ හැම ගෙදරකම ගමේ කඩප පිළේ ඉඳන් හැමතැනම කිව්වා පොහොට්ටුව ප්‍රාදේශ සභාව දිනනවා රටේ කියන එක කිව්වා. ඒක කිව්වේ නැත්තේ නෑ කිව්වා. විපක්ෂයේ මන්ත්‍රීවරු දන්නවා ඒක කිව්වා. කියපු හින්දා තමයි එදා පොහොට්ටුව දිනුවේ. ගෝඨාභය ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලපු වෙලාවේ හැමෝම කිව්වා ජනාධිපති වරණ වෙලාවේ ගෝඨාභය ජනාධිපතිතුමා අනිවාර්යෙන් 160ට වැඩිය ඡන්ද ගන්නවා දිනනවා කියලා. එහෙම මතයක් අද රටේ හැදිලා නැහැ මිත්‍රෝරුනි. හැම කෙනාගේම රැස්වීම වලට හැම කෙනාටම සෙනගේ ඉන්නවා. හැම කෙනාගේම රැස්වීම කවුරු රැස්වීම තිබ්බත් සෙනගේ ඉන්නවා. ලාංසා හෙටානි ද රැස්වීම තියයි ඒකෙත් සෙනගේ ඉන්නේ. දිලිප් ජයවීර තිබ්බොත් ඒකෙත් සෙනගේ ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ තියෙන ඒවටත් සෙනගේ ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මට විනාඩි 5ක් දෙන්න කාලය තියෙනවා. මට දෙනවා කියලා කිව්වා විනාඩි 5ක් දෙන්න. දෙන්නේ ඒ දිලිප් ජයවීර රැස්වීමක් තිබ්බත් සෙනගේ ඉන්නවා. සෙනගවල අඩුවන්නේ සෙනගෙන් වර්තමාන දැනට තියෙන දේශපාලන තත්ත්වය තීන්දුව කරන්න එපා. දැන් තමහර මේ සජමේ මන්ත්‍රීවරු කියනවා අපි මේ අපි එනවා හෙට අනිද්දා ආවම මේවා අයින් කරනවා අරව අයින් කරනවා මේවා කරනවා අපි මේ කරනවා තමහර හමුදා නිලධාරියන් ආරස්සක ලේකම් වෙනවා ඈ ජනතා විමුක්ති පෙරමුණේ ෆැස්සින් වල සමහර හමුදාවේ හිටපු ජෙනරල් අයින් වෙලා දැන් ආරස්සක ලේකම්ලා වෙනවා අර තනතුර ගන්නවා මේ තනතුර ගන්නවා. දැන් තනතුරුත් හදාගෙන ඉවරයි. පානාන්තර හදාගෙන ඉවරයි. මැති ඇමතිකම් හදාගෙන ඉවරයි. ඔක්කොම හදාගෙන ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මේ රටේ මිනිස්සු කොයි විදියටද හැසිරෙන්නේ, රටේ මිනිස්සු කොයි විදියට කතා කරන්නේ. උදේ මෙතන මාධ්‍යවල ජිම් එකක් තියෙනවා. මම උදේ 7ට හැමදාම යනවා. මම උදේ 7ට ගිය වෙලාවේ අද මගෙන් ඇහුවා දොස්තර මහත්තයෙක්. මොකද්ද ඉදිරි දේශපාලනේ? මම කොයි ඉතින් කාටවත් කියන්න ඕනේ නැහැ නේ. මම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මිනිහා. මම එතුමාත් එක්ක එතුමාට තමයි මේ සැරේ ජනාධිපති වරණේ උදව් කරන්නේ. ඔබතුමා ගත්ත තීන්දුව හරි අපිත් එතන තමයි ඉන්නේ. මේ රට තිබ්බ තැනින් ගෙනාවේ එතුමා තමයි. ඔබතුමා සහයෝගය දෙන්න අපි සහයෝගය දෙනවා එතුමාට වෙනුවෙන් කියන. ඒ නිසා රටේ හැම මිනිහම මේ හිතාගෙන ඉන්න තත්ත්වය රටේ මිනිස්සු හිතලා නැහැ. සමහර අය හිතාගෙන ඉන්නවා ඒගොල්ලොන්ගේ පාක්ෂිකයෝ ඡන්ද පෙට්ටියකින් මේ අනුර කුමාරලා ජනාධිපති වෙලක් ඉවරයි. එහෙම වෙන්න බෑ. සාමාන්‍යයෙන් 1000ක් ඉන්න ඡන්ද පෙට්ටියක ඡන්ද 600ක් වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ ගමක ඡන්ද 600ක් වෙනස් වෙන්න ඕන එක පෙට්ටියකින් ජනාධිපති කෙනෙක් හැදෙනවා නම් දෙයියාමුදුනේ ඡන්ද පෙට්ටියක ඡන්ද 20ක් තිබ්බ 30ක් තිබ්බ තැන් වල 600ක් වෙනස් වෙනවද? නෑ, එහෙම වෙනස් වෙන්නේ නෑ. තොන්නම් ඡන්ද 30 තිබ්බ තැන ඡන්ද 100 වෙයි, 150 වෙයි. ඡන්ද 100 150 වුණා කියලා රටේ ජනාධිපති වෙන්න බෑ පුතේ. ඒක හොඳට හිතාගන්න. එහෙම නිසා විපක්ෂ නායකතුමාත් හිතාගෙන ඉන්නවා. හවසට ප්‍රවෘත්ති වලට මොනව හරි කියනවා. බස් එකක් දෙනවා. පන්ති කාමරයක් විවෘත කරා කියලා රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉනන් ඉඳපා. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේදී කියන්න ඕන අපි ආණ්ඩුවට කියනවා, මං ජනාධිපතිතුමාට කියනවා, සිංහල හින්දු අලුත් අවුරුද්ද එනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දට හැමෝටම සතුටින් ඉන්න ඕන. 2023 සතුටක් තිබ්බේ නැහැ. 2022 සතුටක් තිබ්බේ නැහැ. 2021 සතුරක් තිබෙන්නේ නැහැ. පෞගේ කාලේ කොරෝනා සහ ආර්ථික අර්බුදයට මිනිස්සු යට වෙලා ඉන්නේ. සා මේ අවුරුද්දේදී බඩු මිල අඩු වෙන්න ඕනේ, ටැක්ස් එක අඩු වෙන්න ඕනේ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දැන් රට හොඳ තත්ත්වයට ඇවිල්ලා ඩොලර් එක අලුත් අවුරුද්ද වෙනකොට 290ට එනකොට තෙල් මිල අඩු වෙන්න ඕනේ. මොකද 330ට තෙල් ගත්තා. දැන් ගන්න ඕනේ 290ට. 330න් තෙල් ගත්තා නම් රුපියල් ඩොලර් 40ක පරතරයක් තියෙනවා 290ට ආවම. එහෙමනම් තෙල් අඩු වෙන්න ඕනේ, ගෑස් අඩු වෙන්න ඕනේ. අපි ජනාධිපතිතුමාට කියනවා ඒවා අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. දැන් මොකද විදුලි බිල අඩු වෙනවනම්, අනිත් භාණ්ඩවල බිල අඩු වෙනවනම්, ආනයන කරන බඩු සියල්ලම ඩොලර් එක අඩු වෙනකොට ආනයන කරන බඩුවලත් මිල අඩු වෙන්න ඕන. ඒ වගේම රජයේ සේවකයන්ගේ පඩිය ඉතිරි 5000 දෙන්න ඕන අප්‍රේල් වෙනකොට. ඒ වගේම තවත් ගෙවන්න තියෙන දීමනා දෙන්න. අපි දැන් මේ වෙනකොට යෝජනා කරලා තිබා සියලුම පළාත් පාලන ආයතනවල රැකියාවල ඉතිරි ස්ථිර නැති සියලු දෙනා ලබන මාසෙ ස්ථිර කරනවා. ඒ වගේම ගෝඨාභය ජනාධිපතිතුමාගේ තීන්දුවක් අරගෙන තිබ්බා රැකියා ලක්ෂයේ ඉතුරු ස්ථිර නොකරන සියලු දෙනා පළාත් සභාවලට කාඩර් එක හදලා මම අපි යෝජනා කරා කාඩර් එක හදලා පළාත් සභාව යටතේ සියලු දෙනා ස්ථිර කරනවා. ඒ වගේම විශ්‍රාම වේට 145
ඉක්මවලස් 60 පැනපු අය ඉන්නවා 8000 ගානක් ලංකාවේ මම කිව්වා ඒක ජනාධිපතිතුමාට ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඒකට කැබිනට් පේපරේට අස්සම් කරනවා ඒ 8000 ගානනම විශ්‍රාම වැටුප හදන්න ඕන කියලා. සාපි යෝජනා කරනවා අපි මේ රටට රටේ මිනිස්සුන්ව ගොඩාක් අපිට වැඩ කරන්න තියෙනවා. අපි ඡන්ද ගැන කතා කර කර ඉන්න බෑ. ඡන්ද ගැන කතා කර කර ඉන්නවා වගේම අපි වැඩ කරන්න ඕන. වැඩ කරන්න තව ප්‍රශ්න ගොඩක් ඉදිරියලා තිනවා. රැකියා ලක්ෂ්‍ය ගත්ත මිනිස්සු බලාගෙන ඉන්නවා රස්සාව ස්ථිර වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම පලාප්පාලන ආයතනවල මට තව විනාඩියක් දෙන්න. පලාප්පාලන ආයතනවල ඉන්න අය බලාගෙන ඉන්නවා අපේ රැකියාව ස්ථිර වෙයිද? ඒ වගේම තවත් ආයතනවල වැඩ කරන අය පෙන්ෂන් එක අපිට හම්බෙයිද? අපේ පඩිය හැදෙයිද? එහෙම ප්‍රශ්න මේ රටේ ගොඩක් ඉදිරි වෙලා තියෙනවා. අන්න ඒ වටේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන ආණ්ඩුවක් ඇටියට. අපි ඒවා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, මුදල් ඇමැතිතුමාට අපි නිකන් ඉන්නේ යෝජනා කරනවා. අවසාන වශයෙන් මගේ කතාව ඉවර වෙන්න කලින් එක කතාවක් කියන්න ඕන මම. මම හැමදාම කිව්වා හැමදාම මේ රටේ මේ ගල් බෝතලේ නැත්තම් සීල් බෝතලේ වැඩි වුණා. සීල් බෝතලේ අවුරුද්දෙන් දැන් කසිප්පු බොන්නේ බාර් වේලෙනවා. මැස්සෝවාලා. බාර් වල මිනිස්සු නැහැ. කසිප්පු හැමදාම 365 දවසෙන් බොන්න බෑ මූලාසනේ මන්ත්‍රීතුමා. අවුරුද්දට හරි සිංහල අවුරුද්දට හරි බෝතල් දෙකක් අරන් ගිහිල්ලා සීල් බෝතල් දෙකක් අහිංසක මිනිස්සු බොන්න ඕන. එහෙමනම් සිංහල අවුරුද්දට හරි ගල් බෝතලේ අඩු වෙන්න ඕන. මොකද ගල් බෝතලේ රුපියල් 1500 අඩු කරන්න පුළුවන්. ගණන් හදලා බැලුවා ස්පීඩ් ඕන තරම් පැල්ලත් තියෙනවා. ස්පීඩ් ඕන නම් සෙවනගල තියෙනවා. ස්පීඩ් ඕන තරම් ඇති මොලේ තියෙනවා. ඉතින් මේ වගේ මෙච්චර කර්මාන්තාලාවල ස්පීඩ් තියදී මම ජනාධිපතිතුමාට මුදල් ඇමතිවරයාට කියන්නේ සිංහල අවුරුද්දට හරි අපේ උණ්ඩ ගල් චුට්ටක් බොන්න ඕන නැත්නම් සීල් බෝතලයක් ගෙනිලා ජොලිය බොන්න තියෙන්න ඕන. සීල් බෝතලේ බොන්න නම් ඒක අඩු වෙන්න ඕන. 365 දවසේම කසිපු බිපු මිනිහා අඩුම වශයෙන් සිංහල 13 වෙනදාට 14 වෙනදාට හරි අරක බෝතලයක් ගල් බෝතලයක් ගිහිල්ලා බොන්න ඕනේ ඒක අඩු කරන්න. අපි ඒවා යෝජනා කරලා තිනවා. අපි කියනවා අපි ආණ්ඩුවේ ඉඳගෙන ජනාධිපතිතුමාගේ සුදු හුණු ගන්න අපි කියන්නේ මේක මාවතකට යන්න. නිසා අපි විශ්වාස කරනවා සමහර අය විශ්වාස කරන සිතන පතන දේවල් මේ ලෝකේ වෙන්නේ නැහැ. සිතන පතන දේවල් වෙන්නේ නැහැ. වෙනවනම් විජේ කුමාරතුංග මහත්තයා පළවෙනියට ජනාධිපති වෙන්න ඕන මිනිහේ. විජේ කුමාරතුංග ලස්සනට මිනිස්සු පොදි ගණන් රොක් වෙලා ඒ කාලේ විජේ කුමාරතුංගගේ පිටිපස්සේ ගියා. එහෙම රැලි වලට මිනිස්සු ගියා කියලා රැස්වීම වල සෙනඟ හිටියා කියලා නැත්තම් පොඩි බස් එකක් දුන්නා පන්ති කාමරයක් විවෘත කරා කියලා රටේ ජනාධිපති වෙන්න බෑ කියන පණිවිඩය දෙමින් සිංහල හින්දු අලුත් අවුරුද්දට හරි මගේ ප්‍රාර්ථනාව අහිංසක ගල් බෝතලේ අඩු වේවා කියමි මන් හේදුවේ.
ස්තුතියි ගරු එමතුමා. මීළඟට ගරු මන්තුමා.
ගරු මන්තුමනි, අපේ චාමර සම්පත් නියෝජ්‍ය එමතුමා මම පළමුව ස්තුතිවන්ත වෙනවා මේ කාරණේ පෙන්වා දීම පිළිබඳව. ඔද විපක්ෂයක් හැටියට අපිටත් ඒ චෝදනා වෙනවා. අපේ වරප්‍රසාද වලටත් ගැටලුවක්. මොකද හැමදාම මමත් පාර්ලිමේන්තුවේ කියන දෙයක් තමයි පාර්ලිමේන්තුවේ අඩුම තරමේ පාර්ලිමේන්තුවේ මේ 225න් අඩුම තරමේ කැබිනට් අමතිවරු 20ක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. අද මේ පාර්ලිමේන්තුවේ එක කැබිනට් අමතිවරයෙක් නැහැ.
හොඳයි.
රාජ්‍ය අමතිවරු පොඩ්ඩක් මට අපේ වරප්‍රසාද පොඩ්ඩක් ඉන්න රාජ්‍ය අමතිවරු ඉන්නවා මගෙතේ 40ක් ඉන්නවා. රාජ්‍ය අමතිවරු 40න් 3 දෙනයි අද ඉන්නේ. මුළු ආණ්ඩු පක්ෂෙටම නෑ මං කියන්නේ ඔයින්න කියන්න මං කියන කයි මං කියන ගන් ඉන්න මං කියන ගන් ඉන්න මං කියන ගන් ඉන්න ඔබතුමාගේ කතාවට මං
හරි මන්තුමා මේ
ඔබතුමා ගරු මන්තුමනි මම කියන්නේ
මීළඟට මේ අබ්දුල් රිෂාඩ් බදුද්දීන් එමෙතුමා